ජේසි අලවත් වල මන්සිතුමා.
ගරු කාරක සභාවේ සභාපතිතුමනි, විශේෂම අධිකරණ අමාත්‍යංශයත් ඒවගේම කම්කරු අමාත්‍යංශයත් සාකච්ඡා කරන වෙලාවේ මම ඉතාමත් වැදගත් කාරණා කීපයක් මතක් කරන්න කැමැති. විශේෂයෙන්ම විදේශ සේවා කාර්යාංශය සම්බන්ධයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, මේ වෙලාව වෙනකොට විදේශ ශ්‍රමිකයන් ඉතාමත් අපහසු තැනකට පත් වෙලා තියෙනවා. අපිට මතකයි පහුගිය ජනාධිපතිවරණ වෙලාව වෙනකොට අපේ විදේශ සේවාවල යෙදිලා ඉන්න ශ්‍රමිකයන් අපි කිව්වේ රට විරුවන් කියලා. ඇත්තටම විදේශ ශ්‍රමිකයන් රට විරුවන් තමයි. අපේ රටේ දළදේශීය නිෂ්පාදනයෙන් 8%ක් අපිට ලබා දෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඒ විදේශ විනිමය. ඒ වගේම අපි ගත්තොත් පහුගිය අවුරුදු 5 තුල විදේශ ශ්‍රමිකයන්ගෙන් අපි ලැබපු ආදායම 2016 ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක්, 2017 ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක්, 2018 ඇමරිකානු ඩොලර් බිලියන 7ක්. ඉතින් මේ විදිහට තමයි හැම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන 8කට සමාන විදේශ විනිමයක් අපිට ගෙනත් දුන්නේ මේ විදේශ රටවල් වල වැඩ කරන අපේම සහෝදර සහෝදරියන්. ඉතින් මේ අපේම සහෝදර සහෝදරියන්ට අද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අලුත් තත්ත්වයක් ඇති වුණා. ඒතර අපි අහනවා තමුන්නාන්සලගේ රජය පැහැදිලිවම මෙවැනි දීර්ඝ කාලයක් අපිට ආදායම් මාර්ග හදලා දීලා අපිට විශාල විදේශ විනිමයක් ලබා දෙන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් මොනවද අරන් තියෙන පියවර? අපි ඇමතිතුමාගෙනුත් රාජ්‍ය ඇමතිතුමාගෙන් දෙන්නගම අපි විමසනවා. මොකද මේ වෙලාවේ තමයි අපි එයාට උදව් කරන්න ඕනේ. අපිට විශාල මුදලක් හොයලා දෙන මේ අය වෙනුවෙන් අපි මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග? ඇත්තටම මේ කොවිඩ් තත්ත්වය තුල රටවල් 16ක විශේෂයෙන් මතක් කරන්න ඕනි අපේම ශ්‍රමිකයන්. එහෙම නැත්නම් විදේශ රැකියාවල ඔබතුමා
පැහැදිලිවම
කියන්න ඕනේ. දැන් ඔබතුමාලා මේ වෙලාවේ අපි දන්නවා මේ ශ්‍රමිකයන්ගේ කාල සීමාවක් තියෙනවා මේ රැකියාවලට යන. ගොඩක් දෙනෙක් කියන්නේ අවුරුදු දෙක වගේ කාලයකට ගිවිසුමක් අත්සන් කළා. දැන් මේ කාල සීමාව තුළ සමහර අය ගිවිසුම් කාලය අවසන් වුණා. එතකොට තමුන්නාන්සලා මොකද්ද ගත්ත පියවර? පැහැදිලිවම කියන්න ඕනේ ගිවිසුම් අවසන් වුණාම ගොඩක් වෙලාවට විදේශ රැකියා ඒජන්ට් කරුවන් මැදිහත් වෙලා එහාම් පුතුත් එක්ක සාකච්ඡා කරලා මේවා දික් කරලා දුන්නා. නමුත් විශේෂයෙන්ම විදේශ රැකියා අංශයේ විශේෂයෙන් මේ තානාපති කාර්යාල 16 තුළ සේවය කරපු ඒ කම්කරුවන්සේ මේ අයත් එක්ක කටයුතු කරපු ඒ නිලධාරීන් 126ක් හිටියා මේ රටවල් 16. මොකද ඇමතිතුමා තනි තීන්දුවක් අරගෙන මේකෙන් 106 දෙනෙක් ගෙන්නුවා. මේ වගේ වෙලාවක මම හිතන ඇමතිතුමා කියන්නේ මේකට ලොකු වියදමක් යනකො මෙවැනි අවස්ථාවක මේ අපේම සහෝදර සහෝදරියන් ඒ රටවල් වල ඉතාමත් අපහසුතාවකට වැටිලා තියෙන වෙලාවක ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්න නිලධාරීන් දේශපාලන වශයෙන් හිතලා ඔබතුමා එහෙම ගෙන්වීම තුළ අද විශාල ප්‍රශ්නයක් ඒ රටවල ඇති වුණා. පැහැදිලිවම කියන්න ඕනේ
රොහත්තුමා
ඒක නිවැරදි කරන්න ඕන. ගිවිසුම් අවසන් වෙච්ච අපි ගෙනාවා. හැබැයි ඒ දැන්ඩ ඉන්න බටෙන් හැබැයි පංගුමේ දේශපාලනේ කිසිම තවුරක් නැති ගියා.
මගේ
වෙලාවට
පැහැදිලිවම කියන්න ඕනි. අද ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. අපි පැහැදිලිවම කියන්න ඕනි. මං ඉතින් රාජ්‍ය අමාත්‍යතුමාට උමනාව තියෙනවා යම් යම් කාරණා ක්‍රියාත්මක කරන්න. නමුත් ඔබතුමාටත් බාධා ගොඩක් තියෙනවා. මේක ඇත්ත පිළිගන්න. ඒ නිසා මේ අපිට බාධා කරන එක නෙමෙයි තියෙන්නේ. අපි මේ හදලා දෙන්න නදන්නේ ඒක අපේ සේවකයන් වෙනුවෙන් අපි මේ කතා කරන්නේ. අපේ රටේ අපේ ප්‍රදේශයේ අපි ගත්තාම දැන් 112,000ක් විතර සේවය කරන විදේශ රැකියා ශ්‍රමිකයන්ගෙන් 103,000ක් විතර ඉන්නේ අපේ පළාතේ කුරුණෑගල වයම් පළාතේ. ඉතින් අපිට අයිතියක් තියෙනවා එයා ගැන කතා කරන්න. අපිට දෛනිකව එයා කතා කරන රට ඉදලා. ඉතින් ඒ නිසා අද අපි පැහැදිලිවම කියන අපි කිව්වේ නැහැ කවුරුත් මේ සියලුම සේවකයන් රටට ගෙන්නන්න කියලා මේ කොවිඩ් යටතේ. නමුත් ඒ අය ඒ රටවල් තුල බලා ගැනීම අපේ යුතුකමක්. නමුත් ඒක පැහැර හැරියා අපි කියනවා රට විරුවන් හැටියට ජනාධිපතිවරණේ හැඳුන්වුවා තමුන්නාසලා මේ සේවකයන් වෙනුවෙන් මෙච්චර විදේශ විනයක් අපිට ලබා දෙන සේවකයන් වෙනුවෙන් රජයක් හැටියට ඒ වගකීම පැහැර හැරියා කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඒ විතරක් නෙමෙයි අද මේ වෙන විට අද මේ මිනිහට අපි ඊයේ පෙර ඊයේ වෙනකොට ඩුබායි වල ඉඳන් ආව කණ්ඩායමක් අද මේ අයට මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ අයට දැන් නිරෝධානය සඳහා මේ අද ඕනතරම් තියෙනවා විශේෂයෙන්ම ආයුර්වේදයේ ඇතුළු ස්ථාන ගණනාවක අද ඒ ස්ථානවල නිරෝධානය වෙන්න පහසුකම් තියෙනවා. නමුත් මේ රට ඉඳන් එන අයටත් අද හෝටල් වලට ගෙවලා විශාල මුදලක් ගෙවලා නිරෝධානය වෙන තැනට අද මේ රජය ක්‍රියා කරනවා. මේක ඉතාමත් අසාධාරණයි. ඒ නිසා අපි කියනවා රජයට මේ රට විරුවන් නැටි හඳුන්වපු අපේම සහෝදර සහෝදරියන්ට මීට වඩා දැන්වත් මේ සම්බන්ධයෙන් හොයලා බලලා මීට වඩා හොඳට කටයුතු කරන්න හොඳින් ඒ අය බලාගෙන කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන අදහස අපි ලබා දෙමින් ඒ වගේම මේ විදේශ රැකියා සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට අමතක කරන්න බෑ විදේශ රැකියා නියෝජිත ආයතන. දැන් මේ වෙනකොට විදේශ රැකියා නියෝජිත ආයතනවල සේවය කරන අයට ඒ පරිණටි ගෙවා ගන්නවත් බැරි තැනට පත් වෙලා තියෙනවා. මොකද එයාලගේ විශාල සේවාවක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විදේශ රැකියා සේවා ආයතන වලටත් අර අපි සංචාරක ව්‍යාපාරදී යම් යම් සහන ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ විදේශ රැකියා සේවා ආයතන වලටත් එවැනි මේවැනි තත්ත්වයක් තුළ ඒ අවස්ථාව ලබා දෙන්න කියන එක අපි පැහැදිලිවම රජයට යෝජනා කරනවා. මේ අය මේ වෙනකොට
මේ කිසිම කෙනෙක්ට පඩි නැගවලේ දන්නේ නැහැ. අපි වෙලාවට පඩි ගෙවලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි මම කතා කරේ මේ ආයතනයේ පඩි සම්බන්ධයෙන් නෙමෙයි විදේශ රැකියා ආයතන සම්බන්ධයෙන්. මෙයා විශාල සේවාවක් කරනවා මේ වෙලාවෙත්. මොකද මෙයාලගෙන් ගිය අය තමයි ඒ රටවල් වල වැඩ කටයුතු කරන්නේ. ඒ අයට අපහසුකම් ඇති වුණු වෙලාවේ දැනටත් මේ ඒජන්සි කරුවන් එහෙම නැත්නම් විදේශ රැකියා ඒජන්සි ආයතන එයාලගේ කාර්ය මණ්ඩලයත් එක්ක නිරන්තරයෙන් කතා කරනවා. නිරන්තරයෙන් එයාට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ අය අද ඉතාම අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වය තුළ. ඉතින් අපි කියන්නේ විශාල විදේශ විනිමයක් හොයලා දෙන්න උදව් කරමු මේ අයට. ඒ වගේම අර ගිවිසුම් කාලය අවසන් වුණාම ඒවා දික් කර දෙන්න මේ අය විශාල කාර්යභාරයක් ඉස්ස කරා. ඉතින් එහෙමනම් ඒ අයටත් මේ සංචාරක ව්‍යාපාරයට ලබා දෙනවා වගේම අපි කියන්නේ ඒ අයටත් ඒ සහන ලබා දෙන්න. නැත්තම් මේක මේ කොවිඩ් තත්ත්වය අවසන් වෙලා ඉස්සරහට වැඩ කටයුතු ආරම්භ කරන වෙලාවටවත් මේක නිසි විදියට ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ක්‍රියාත්මක කළා ඔබතුමා.
ඔව් මගේ දැන ඒකත් තාම ලැබිලා නැහැ. ඉතින් එතකොට පැහැදිලිවම කියනවා අද මේ විදේශ සේවා නියෝජ්‍ය විදේශ සේවා කාර්යාංශයේ තමුන්නාන්සලා කියනවා බංකොලොත් වෙලා කියලා පඩි අමාරුවෙන් යන්න කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මේක විදේශ සේවකයන් වෙනුවෙන් හදපු ආයතනයක්. ඉතින් මේක පෞගේ කාලේ විශාල වශයෙන් ලාභ ලැබුවා. භාණ්ඩාගාරයට බිලියන ගාණක් ගෙවලා තියෙනවා පෞගේ කා අවුරුදු පහ තුල. ඒ වගේම අපි පැහැදිලිවම කියන්න ඕනි මේ වෙලාවේ අද ස්ථිර තැන්පතුවක් තියෙන බිලියන 10ක ඒ වගේම කුවෙට් අරමුදල දෙන බිලියන 3ක් මේවා පාවිච්චි කරලා අපේම සහෝදරයන් ලංකාවට ගෙන්න ගන්නත් ඒ වගේ වෙහෙ රැකියා නැතුව ඉන්න අයට ඒ අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න රජයේ නිසි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද අද ඉතාමත් අමාරු තැනකට මේ විදේශ සේවාව වලින් අපිට විශාල කාලයක් දීර්ඝ කාලයක් අපේ රට විශාල ආදායමක් ලබා දුන්න පළවෙනි ආදායම විදේශ විනිමය ලබා දුන්න අය අපහසුතාවයට ඉතාමත් අමාරු තැනකට අදපත් වෙලා තියෙනවා කියන එක අපි කනගාටුවෙන් උනත් මතක් කරන්න ඕනේ. ඒ වගකීමෙන් රජයට බැහැර වෙන්න බෑ කියන එකත් මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය ගැන කතා කිරීමේදී මම අහගෙන හිටියා අද මුල ඉඳලම මම එක අවස්ථාවකද මට පොඩ්ඩක් ලැජ්ජාවට පත් වෙන්න ඕනි. මොකද අද අධිකරණ අමාත්‍යවරයා තමන් කතා කරපු නඩු සම්බන්ධයෙන් මේක සදාචාරාත්මකද කියලා අපි අහන්න ඕනි. තමන් කතා කරපු නඩු සම්බන්ධයෙන් විශේෂයෙන් මේ මොකද්ද මේ කියන්නේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකුට චෝදනාවක් කරා. ඉතින් මේක සදාචාරද කියන එක අපි දැනගන්න ඕනි. මෙතුමා මීට කලිනුත් අධිකරණ අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා දැන් අද එතුමා විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන 60 ලක්ෂයක් ඡන්ද දීලා එතුමා ජනාධිපති හැටියට පත් වෙලා තියෙනවා. එහෙනම් එතුමාගෙන් නඩු 35ක් කතා කරා කියලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් අධිකරණ ඇමතිවරයා හැටියට මේ විදිහට තමන් කතා කරමු නඩු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරමින් කතා කිරීම සදාචාරද කියන එක අපි එතුමාගෙන් අහන්න කැමැති. ඉතින් මොකද ඒක ගැළපෙන්නේ නැහැ කියන එක මට නම් හිතෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේකත් මතක් කරමින් මේ වෙලාවේ අපි දකිනවා විශේෂයෙන් බන්ධනාගාරය හා සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වාර්තාව මෙතුමා උදේ ඉදිරිපත් කරා අතුරු වාර්තාව. ඒ අතුරු වාර්තාව ඔක්කොම අපි කියලා බැලුවම අපිට පේනවා යම් යම් කාරණා රජයේ පැත්තෙන් බන්ධනාගාර පැත්තෙන් ඉෂ්ට නොවුණු නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියන එක. ඒක පැහැදිලි. ඒ අතුරු වාර්තාවේ පැහැදිලිව
තියෙනවා
විශේෂයෙන්ම අප ලබා දීපු රඳවියන් නිවෙස් වලට යැවීමට ප්‍රමාද වීම. දැන් බලන්න මේක බරපතල කාරණාවක්. අප දීලා තියෙන අය ඒ අය නිවෙස් වලට යන්න ප්‍රමාද කිරීම නිසාත් මේ ප්‍රශ්නෙට ඒක පළවෙනි කාරණාව හැටියට දීලා තියෙනවා මේ වාර්තාවේ. ඉතින් ඒ නිසා මේකෙදි මේකේ අපි දකින විදියට මගේ වෙලාව
නම්
ඉවරෙන්න අරු මන්ත්‍රීතුමා අපි අද වෙනකොට මං වැඩ බාර ගත්තයින් පස්සේ 2457ක් අද අපි ගෙදර ඇරලා තියෙනවා.
ඔව් හරි. දැන් හරි ඔබතුමා ඒ සම්බන්ධයෙන් නෙමෙයි මම කතා කරේ. නෑ ඔබතුමා පත්තුනේ පස්සේනේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි මම කතා කරේ. මේ සිද්ධිය ඇති වෙද්දී මේ අප ලබා දුන්න අය මේ බන්ධනාගාර තුල ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම මේකේ සඳහන් වෙන්නේ නෑ මේකට
ටෙස්ට් එක කරගන්න බැරි වෙන හින්දා තමයි අපිට ඒක උනේ. දැන් අපි
මේ බන්ධනාගාරයේ ඉන්න රඳවියන් ඉල්ලුවේ වෙන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ බන්ධනාගාරයේ රඳවියන් ඉල්ලුවේ Tamanට අප ලබා දීද්දිත් ඇයි අපි ධානය ඉන්නේ කියලා එක කණ්ඩායම. අනෙක් කණ්ඩායම Tamanට PCR කරන්න කියලා ඉල්ලුවා. මෙන්න මේ කාරණා මේ සාධාරණ කාරණා. එතකොට මේ தත්ත්වය තුළ මම මේ වார்த்தාව ඉක්මනින් කඩිනමින් අතුරු වார்த்தාව ලබා දීම පිළිබඳ සතුටු වෙනවා. නමුත් මම ලැජ්ජා වෙනවා රජයක් හැටියට දැන් දින 10කට වැඩි ගිහිල්ලා තියෙනවා. තාම මරණ පරීක්ෂණය කරලා ඒ දෙමව්පියන්ට මේ රඳවියන්ගේ මුත ශරීර ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙබනි தත්ත්වයක් තුළ අපිට සැකසයිදයි. මොකද මීට කලිනුත් මෙතුමාලගේ ආණ්ඩුව කාලේ අපි දැක්කා
කොහෙද බන්දරගාර මෙතන
වැලිකඩ බන්ධනාගාරයේ මෙවැනි සිද්ධීන් ගණනාවක් ඇති වුණා. මේ වගේ වාර්තා දුන්නා. නමුත් සාධාරණත්වයක් ඒ ජීවිතක්ෂයට පත් වුණු කාටවත් ලබා දුන්නේ නැහැ. ඉතින් මේක විතරක් නෙමෙයි අපි දැක්ක අනුරාධපුරයේ මේ රජයේ පත් වුණාට පස්සේ බන්ධනාගාර ගණනාවක් මේ වගේ ජීවිත නැති වුණා. ඒ නිසා තමන් යටතේ තමන්ගේ ඉන්න රඳවියන් ආරක්ෂා කරගන්න බැරි තැනට අද මේ රජය පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් සෑමාංශයක් වගේම මේ අංශය තුලත් විශාල පසුබෑමක් රජය අද අත්කරගෙන දිනවා කියන එක අපි කනගාටු වෙනවත් මතක් කරනවා. විශේෂයෙන්ම ජීඑල් පීරිස් පැතුමා මතක් කරා උදේ මේ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් නඩු අද ඉහළම අධිකරණයේ තමයි සාකච්ඡා වෙන්නේ. නඩුව අහන්නේ ශේෂ අධිකරණේ. එතම හොඳ යෝජනාවක් ගෙනාවා. මොකද අපිට ඉස්සරහට මේ මානව හිමිකම් නඩු සම්බන්ධයෙන් මීට වඩා උනන්දු වෙන්නේ මේ රජයේ මේ ගෙනියන වැඩපිළිවෙළ
තුල. එතුමා
කිව්වා ඒක 15 උසාවියකින් ආරම්භ කරන්න ඕනේ කියලා. මොකද එතනින් එහාට අපීල් කරන්නවත් එහෙම නැත්නම් එතනින් එහාට යන්න තැනක් නැති නිසා මානව හිමිකම් නඩු අපි මේ සභාවට අපි යෝජනා කරන විශේෂම ඉදිරියේදී මේ අධිකරණ ප්‍රසංස්කරණවලදී මහාධිකරණයකින් ඒ නඩු ආරම්භ කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒ අයට එතනින් ඒක පසුවැස්සත් ඊට පස්සේ අපීල් උසාවියට එහෙම නැත්නම් ශේෂ සතියේදී අපි හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ යන විදියට අනිවාර්යෙන් මානව හිමිකම් නඩු ගණනාවක් ඉස්සරහට එනවා. මේ අවස්ථාවේ මම පැහැදිලිවම කියන්න ඕනේ මේක මහාධිකරණයේ ආරම්භ කරන හැටියට ඒ යෝජනාව කරමින් අද දිනේ මේ ඇතිලා තියෙන තත්ත්වය තුළ රජය සෑමාංශයක්ම අද පේල් බවට පත් වෙලා තියෙනවා කියලා මතක් කරමින් ඔබතුමා හරි සිතන දෙමින් මම වචන සුවපිය අවසන් කරනවා.
ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ රටේ ඉතාමත් විවාදයකට පත් වෙලා තියෙන විෂයන් කිහිපයක් අමාත්‍යාංශ වැඩි ශීර්ෂයක් තමයි අද කතා බහ කරන්නේ. ලැබී ඇති කාල සීමාව තුළ කම්කරු විෂය, ඒ වගේම විදේශ රැකියාව සහ අනිකුත් කාරණා සම්බන්ධ කතා ගන්න ලැබුණා වුණත් අද ප්‍රධාන මේ සභාවේ සහ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙච්ච අධිකරණ පද්ධතිය පිළිබඳවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව බඳවත් යම් අදහසක් පළ ගන්න මේක වෙලාවක් කරගන්නවා. අපේ රටේ බන්ධනාගාර පද්ධතිය ගැන දැන් මෙතන ජේසි අලුවතකොළ මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට මේ අතුරු වාර්තාවෙන් සඳහන් වෙච්ච කාරණා බන්ධනාගාරවල තියෙන තදබදය මේ අහම්බෙන් ඇති වෙච්ච එකක් නෙවෙයි. මේක දීර්ඝ කාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. පහුගිය අවුරුදු 5ක යහපාලන ආණ්ඩුව කාලේ එක බන්ධනාගාරයක් අලුතෙන් ඉදිකරන්න බැරුව බන්ධනාගාර ප්‍රසංස්කරණ සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර ඒවයි අනිත් ප්‍රතිඵලක් තමයි මේ භුක්ති විඳින්න තියෙන්නේ. ඒකනිසා මේ රජය මේ බන්ධනාගාර ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය අපි යොමු කරමින් තියෙන වෙලාවක තමයි මේ විවාදය පවත්වන්නේ. බන්ධනාගාර ආඥා පනත 1857 තමයි බන්ධනාගාර ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ. එදා ඉඳලා මේ ආඥා පනත අවස්ථා හතරක් විතරයි සංශෝධනය වුණේ. අවස්ථා හතරක් විතරයි. ඒ වගේම බන්ධනාගාර ප්‍රසංස්කරණ කියන විෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කාලේ අලුත් විෂයක් බවට අමාත්‍යංශයක් බවට පත් කරලා පහුගිය කාලෙම මේ විෂයන් තිබුණා වුණාට පහුගිය අවුරුදු පහ තුළ කිසිදු ක්‍රියාවලියක් බන්ධනාගාර ප්‍රසංස්කරණ සඳහා ක්‍රියාත්මක වුණේ නැහැ. බන්ධනාගාර ප්‍රසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් ගරු විෂයවාර අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. පහුගිය කාලේ කොමිෂන් සභා වාර්තා හතරක් ඉදිරිපත් වෙලා තියෙනවා. කොමිෂන් සභා වාර්තා හැබැයි ඒ කොමිෂන් සභා වාර්තා හතරේ පහුගිය කාල වකවානුවේම එක වාර්තාවක් විතරයි යම් ප්‍රමාණකට ක්‍රියාත්මක නැති කොමිෂන් සභා වාර්තා කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නිසා බන්ධනාගාර ප්‍රසංස්කරණය පිළිබඳව වැඩි අවධානයක් සිදු කරන්න ඕන කාරණයක් කියන කාරණාව මෙතන සිහි කරනවා. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන අය සහ සිරකරුවන් එක රඳවා ගැනීම ප්‍රශ්නයක් එක වෙනස් වෙන්න ඕන එවැනිම ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ළමයින් සඳහා වෙච්ච අධිකරණයක් අද ලංකාවේම තියෙන අධිකරණ දෙකක් විතරයි කොළඹත් යාපනයේත් විතරයි. ළමයින්ට තියෙන මේ ප්‍රශ්න ළමා අධිකරණය සම්බන්ධ අවධානය යොමු කරන්න ගරු අමාත්‍යවන් ඉල්ලීමක් කරනවා. අඩුම ගානේ පළාතක දෙක ළමා අධිකරණයක්වත් ඉදි කරන්න කියලා. ඒ වගේම කාන්තාවන් සඳහා වෙච්ච ප්‍රශ්න මා විශ්වාස කරන්නේ ඒක වෙනම කතා කරන්න ඕන කාරණාවක්. දික්කසාද නඩු මං හිතන්නේ මේ නඩු වලින් ඉඩම් නඩු හැරුණම වැඩිම ප්‍රමාණයක් මෑත කාලේ දකින්න ලැබෙන දික්කසාද නඩු. ඒ දික්කසාද නඩු වලට දික්කසාද නඩු වලට වැඩිමනක් කතා කරන කාරණා දිහා බලුවම දික්කසාදයක් සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන කාරණා වලින් කතා කරනකොට ඕපන් කෝට් විවෘත අධිකරණයේ මේ කාරණා කතා කිරීම මොනතරම් සදාචාරාත්මක විරුද්ධද. ඒක නිසා ගරු අමාත්‍යතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කාන්තාවන් සඳහා විශේෂයෙන්ම දික්කසාද නඩු සම්බන්ධවත් වෙනම අධිකරණයක් හෝ වෙනම ක්‍රමවේදයක් නැත්නම් අධිකරණ දිනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. ඔබතුමා මේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කරන අලුත් බන්ධනාගාර 100ක් හදන්න ඒ යන ගමනේදී මේ කටයුතු සාධනීය ප්‍රවේශයක් කියලා අපි විශ්වාස කරනවා.
තව විනාඩියක් තිබෙන්නේ මන්ත්‍රීතුමා.
සමා වෙන්න.
තව විනාඩියක් තිබෙන්නේ.
අවසන් වෙනවා. ගරු සංවිධායකතුමා තව විනාඩි දෙකක් කාලයක් ඉතුරු කන් එකතු කන් දුව ජොන්ස්ටන් ෆෙනාන්ඩ් ගරු සංවිධායකතුමා. ඒ වගේම අධිකරණය ගැනත් යම් කාරණාවක් විතරක් කියලා මම කතා කෙටි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අධිකරණ පද්ධතියත් සැබවින්ම ප්‍රතිසංස්කරණ ලක් වෙන්න ඕන. අවුරුදු 40කට පස්සේ තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාජන අධිකරණයේ මිනිස්සුකාරවරු වැඩි වෙන්නේ. අද නඩු 770,000ක් නඩු ගොඩ ගහලා තියෙනවා. මේ විසඳන මිනිස්සුකාරවරු නැහැ. අධිකරණ ඇමැතිතුමා පහුගිය කාලේ අපි විශ්වවිද්‍යාල සංශෝධන ඉදිරිපත් කරපු ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාජන අධිකරණයේ මිනිස්සුකාරවරු වැඩි කිරීම දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අධිකරණ ඇමැතිතුමනි ශ්‍රේෂ්ඨ අධිකරණ සහ අභියාජන අධිකරණයේ වගේම දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවලත් මිනිස්සුකාරවරු වැඩි කරන්න ඕන. උදාහරණයක් ගත්තම මොරවක මහේස්ත්‍රාත් සහ දිගාධිකරණ එක අධිකරණ ක්‍රියාවලියක එක මිනිස්සුකාරවරු තිමියක් ගතේ පාලනය වෙනවා. සතියේ හැම බ්‍රහස්පතින් දවසක විතරයි දිසාධිකරණ නඩු අහන්නේ. සතියේ පළවෙනි සිකුරාදා විතරයි මාසෙට දවස් 5ක් විතරයි අධිකරණේ නඩු අහන්නේ. අධිකරණ යාන්ත්‍රණයම තියෙනවා විනිසකාරවරයෙක් ගත නිසා නඩු අහන්නේ කරක් නැහැ. ඒක නිසා දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඒ විනිසකාරවරුන් ප්‍රමාණය වැඩි කරන්නත් කටයුතු කරනවා නම් මේ ගොඩ ගැහිච්ච නඩු ප්‍රමාණය අඩු කරන්න ඔබතුමා ගන්න උත්සාහය සාධනීය ප්‍රවේශයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම ඉදිරි කාල සීමා තුළ මේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ කරන මිලියන 20,000ක් මිලියන 20,000ක් ඉදිරි අවුරුදු 3 සඳහා වෙන් කරලා තියෙනවා මේ අයවැයෙන්. මා හිතන්නේ ඉතාමත් සාධනීය ප්‍රවේශයක්. ඒ කාරණාව වැඩි අවධානයක් යොමුදුව කටයුතු කරන්න පුළුවන්කම
ලැබෙනවා.
දවන්ත ශක්තියක් එක්ක ගන්න පුළුවන් වේවි කියලා කාරණා සිහිපත් කරමින් අවසාන වශයෙන් මේ කාරණාවත් කියලා මම කතා අවසන් කරනවා. පහුගිය කාලෙම මේ දේශපාලඥයන් ගණන වැරදි මතයක් සමාජයේ ස්ථාපිත කරා. මේ සභාගර්භයේ ඉන්න දේශපාලඥයන් 225න් ඇතම් අය මෙතන හිටපු ඇතම් අය වෙනත් දේශපාලන ශ්‍රේෂ්ඨවල යම් සමහර පිරිස්වල කියා මාර්ග නිසා සමස්ත දේශපාලන පද්ධතියම විනාශ වුණා. අවසාන සමාජ මාධ්‍යාලා තුළ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියන මට්ටමට මේ විවස්ථාදායක හැල්ලුවට ලක් වුණා. ඒ විවස්ථාදායක හැල්ලුවට ලක් කරේ අපි අපිමයි. අවසාන කරනවා කර සභාපතිතුමනි මේ විවස්ථාදායක හැල්ලුවට ලක් කරේ අපි අපිමයි. දැන් අද වෙන්නේ මොකද්ද? අද මෙතන මේ තියෙන ස්ථාවර නියෝග මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරලා අද අධිකරණ පද්ධතිය හැල්ලුවට ලක් කරනවා. තව ටික දවසකකින් අධිකරණ වලට බෝම්බ ගහන්න ඕන මිනිස්සුකාර වලට බෝම්බ ගහන්න ඕන කියලා කිව්වද පුදුම වෙන්න එපා. පුදුම වෙන්න එපා. ඒක නිසා අද විවස්ථාදායකත් අධිකරණයත් හැලුවට ලක් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් විධායකත් හැලුවට ලක් කරලා තියෙනවා. මේක එක දණකින් ක්‍රියාත්මක වෙන දෙයක්.
රෝහල් බණ්ඩාරනාථ
තුමා රට අරාජිකත්වයට ගෙනියන්න මේකට උත්තර කරන්න එපා කියලා කාරණා සේපත් කරමින් මම දවසක් කරන බොහොම සුදුසු.
මුලාසන ඔබ වන ගරු මන්ත්‍රීතුමනි අද උදෑසන ඉඳලා අපේ කොසල් රජතුමාගේ සිහින ගැනම කතා කරපු වින්ද මාත් පොඩ්ඩක් කොසල් රජතුමාගේ හිණේකින්ම පටන් ගන්න කියලා හිතුවා. කොසල් රජතුමා අහනවා හිස් ලබු කබල් දියේ ගිලෙන්නේ ඇයි කියලා අපේ බුදුරජාණන් වහන්සේගේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන රජතුමනි අනාගතයේ සුදුස්සන්ට මැති අමතිකම් නොදී පහත් ගති අත්තන්ට අමතිකම් හා නිලතල ලබා දෙන නිසා රාජසභාව හිස් කතා වලින් පිරී යනවා. විහාර ආරාම පූජනීය ස්ථාන ආදී හිස් දේවල් රජ වෙනවා. රටේ හිස් දේවල් තමයි මිනිස්සු සිත්වලට කාවදින්නේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ බම පඬිතයා නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ වදාරපු ධර්මය කොසල් රජතුමාට කියපු දේ. ඔයා අති පඬිතයා හොයවා මට මොකාවද කියන්නේ මට වැඩක් නැහැ. මේ මම කිව්වේ කොසල් රජතුමා කියපු දේ කොසල් රජතුමාට අපේ බුදුරජාණන් වහන්සේ වදාළපු ධර්මය අද මේ සභාවට මොනතරම් කාලෝචිත කියන ප්‍රශ්නයයි මම කිව්වේ. ඒ නිසා අද මේ විවාදයට ගන්නා වූ කාරණා කාරණාත් එක්ක අපි කතා කරනකොට අද විශේෂයෙන්ම අපි විවාදයට ගත්ත මේ බන්ධනාගාර සම්බන්ධව අද විශාල ප්‍රශ්නයක් මෙරටේ උද්ගත වෙලා තියෙනවා මහර බන්ධනාගාරය හරහා. එතකොට අද මේ බන්ධනාගාරය හරහා ඔබතුමාලා දන්නවා මෙරටේ රජය විසින් ආරක්ෂා කරන්න ඕනේ වැඩිකරුවන් වෙන්න පුළුවන්. සමහර අපේ අමතුමා කිව්වේ වැඩි පිරිසක් මෙතනින් ඉන්න අය රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්න. අච්චු විඳින්නම් ඉන්නේ ඊට බොහොම තුනෙන් එක විතර ප්‍රමාණයක්. එතකොට ඉතුරු පිරිස වැඩිකරුවන් වෙයිද නිවැරදිකරුවන් වෙයිද පොලිසිය විසින් හිතාමතා නඩුවලට පටලවපු අයද කියන කාරණේ අපි දන්නේ නැහැ. ඒ නිසා මේ රජය විසින් ආරක්ෂා කළ යුතු ගෙනහිල්ලා බන්ධනාගාරයක් ඇතුලේ හිර කරගෙන ඒ ඉන්න අයට යම්කිසි වැරද්දක් අප විසින් පාලනය කරන්නම් අතින් වෙනවනම් ඒක විශාල වැරද්දක්. ඒ නිසා මේ කාරණේ අපි කවුරුත් හොඳට හිතර ගන්න ඕනේ. ඒ නිසා මේ කාරණේ තුල කතා කරන්න අපිට මේක ඇත්ත එළියට ගන්න. දැන් ඔබතුමාලා පරීක්ෂණ කරන කමිටු ගණනාවක් ගැන කතා කරනවා. තව ඉස්සරහට වෙනවා කියන. හැබැයි අපිට දැනගන්න තියෙන ලැබෙන කරුණුත් එක්ක අද මේකේ සාධාරණ පරීක්ෂණයක් වෙන්න නම් ඉල්ලීමක් කරනවා මේකේ වැඩ කරන සේවකින් වගේම රැඳවියන්ගෙන් කීප දෙනෙක්ගෙන් පණිවිඩයක් තමයි මේකේ ඉන්න SP මහත්තයා වෙනත් ස්ථානයකට මාරු කරලා මේ පරීක්ෂණ පටන් ගන්න කියලා. එතුමා ඇතර ඉන්නකම් මේ පරීක්ෂණේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක ඒ අය කියනවා. ඒකට එහෙම නැත්නම් අර වැලිකඩට යවලා තියෙන 35 දෙනාගෙන් නැත්නම් මැගසින් බන්ධනාගාරයට යවලා තියෙන 25 දෙනාගෙන් හිරකරුවන්ගෙන් පරීක්ෂණ කරන්න ප්‍රශ්න කරන්න. එහෙම නොකරනකම් මේ සාක්ෂි අරිට එන්නේ නැහැ. මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙන්න ප්‍රධානම කාරණේ කියනවා කොවිඩ් ඇදිච්ච මේ හිරකරුවන් අතර මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා. කොවිඩ් ඇදිලා නැහැ මොකටද ගහගන්නේ? මෙයාට කොවිඩ් තියෙනවා අපි ගාවට එන්න එපා කියලාද ගහගන්නේ? ඇයි මෙතන මොකද්ද මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ? මේකේ තියෙන්නේ ඇත්ත කතන්දරය ඕක නෙමෙයි. ඔබතුමාලා මේ කොවිඩ් ප්‍රශ්නේ තුර්ක තමන්ගේ ශරීර ශක්තිය පවත්වාගෙන යන්න නම් මෙයාට ආහාර ඕන වෙනසි වෙලාවට. තමන්ගේ ශරීර ශක්තිය නැති වුණොත් මෙයාට කොවිඩ් වැළඳෙනවා වගේම කොවිඩ් දරා විශේෂ ඉක්මනින්ම මිය යන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. එහෙනම් එදා බන්ධනාගාරය සිද්ධ වෙලා තියෙන්නේ නියම වෙලාවට ආහාර ටික ලැබිලා නැහැ. අනිත් පැත්තෙන් 1000කට වැඩි ප්‍රමාණයකට ආහාර ටික ලැබිලාම නැහැ. පහර මදි වෙලා. එතකොට මේ ප්‍රශ්න ගැන කතා කරන්න බන්ධනාගාර අධිකාරිතුමාට වෙලාවක් ඉල්ලපුවාම බන්ධනාගාර අධිකාරිතුමයි චීෆ් ජෙලර්තුමයි දෙන්න පැනලා යනවා. පැනලා ගියපුවාම ඒ ගැන කතික එකෙන් එක යන හූව සද්ද බද්ද වැඩි වෙනකොට මේ ජෙලර්තුමාගේ අපේ මේ බන්ධනාගාර අධිකාරිතුමාගේ හිතවතුන් වගේ පත් වෙන ඇතුළට ෆෝන් එක ගෙනියන්න දෙන ඇතුළට විවිධ වූ අපචාරයන් කරන්න අවශ්‍ය කරන මත්ද්‍රව්‍ය ටික ඇතුළට ගේන්න ඉඩකඩ දෙන ඒ අයගේ ආශිර්වාදය බන්ධනාගාර අධිකාරතුමාට ලැබෙන නිසා අන්න දෙගොල්ල අතර ගැස්ට්‍රණේ ඇති වෙනවා. මේක තමයි ඇත්ත කල් සිදුවීම. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාලා හරි පරීක්ෂණයක් කරනවා නම් මෙන්න මේක ගැන ගන්න. එතුමා මාරු කරලා යවලා හරි පරීක්ෂණ පටන් ගන්න. මෙතුමා මේ බන්ධනාගාරය තුල අපි කැමති හැම බන්ධනාගාරයකම ඔබතුමා පටන් ගන්නවා නම් එතන ඉන්න අච්චු විඳින්නන්ගේ ශ්‍රමය හරි විදියට වැඩ පිළිවෙලක් ගන්නවා නම් අපි යෝජනා කරන අනුරාධපුර බන්ධනාගාරයේ අනුරාධපුර ප්‍රෝහලේ රෙදි ටික හොදන එක කෝටි 11ක් අවුරුද්දකට විනා වෙනවා පුද්ගලික අංශයට. ඒකත් ගන්න ලන්රදු බන්ධනාගාර දිලා ගන්න ඕන හොඳයි. හැබැයි මේ මහර බන්ධනාගාරේ ඒ ඉන්න ස්ථානාධිපතිතුමා ජපාන් සමාගමක කොයිල් ඔතන වැඩේ ගෙනලා දිනන. ඒකෙන් රජයට එන්නේ රුපියලයි එතුමාට රුපියල් 2ක් එනවා කියලා කියන මේ චෝදනාව තියෙනවා. අනිත් පැත්තෙන් ගාමන්ට් එකේ වැඩ ටික ගෙනලා දිනනවා කියන ඒ ගාමන්ට් එකේ වැඩ ටික ගෙනලා දිනලා තියෙන තමගේ සහෝදරියට කියන එක මේ චෝදනා එනවා. ඒ නිසා ඔබතුමාලා සාධාරණ පරීක්ෂණයක් වෙනෝ නම් මේ රැඳවියන්ට සාධාරණ ඉෂ්ට කරනෝ නම් ඒ මිය ගියපු මලකඳන් හිමි මේ උදවියට වගේ මේ මල මිනිවල අයිතිකාරින්ට වගේ මේ පවුල් වල උදවියට සාධාරණ ඉෂ්ට කරනෝ නම් මේ වගේ තියෙන දූෂණේ වළක්වන්න මේ කටාරින්නේ නැහැ. බන්ධනාගාරේ හෙට දවසේත් මේ බන්ධනාගාරේ ඉන්න කෙනා මෙයාගේ පරිස්මන්ට් එකක් එන නිසා මේ අය හරි උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා මේකට හරියට උත්තර දෙනවා නම් හරි පරීක්ෂණයක් කරනවා නම් මම කියනවා මෙන්න මෙයා පාරු කරලා පටන් ගන්න. අනිත් පැත්තේ නීතිය ගැන කතා කරනකොට අපි දැක්කා ඔබතුමාලා ඔක්කොම මේ පහුගිය යහපාලන යුගයේ මේ නීතිය අතට අරගෙන වැඩ කටයුතු කරා කියන කාරණේ තමයි නිරන්තරයෙන් මතක් කරේ. හැබැයි ඔබතුමාලට මතක නැහැ
මේ රටේ අග්‍ර විනිශ්චකාරවරියක් හිටියා සිරාණි බණ්ඩාරනායක මැතිණිය කියලා. එතුමියව අර අපේ උත්තමාව අපේ ඇමතුමාලා එතුමලා තමයි නඩුව ඇහුවේ. අහලා අදලා එළියට දාලි වරලා මොහාන් පිරිස් කියන හිටපු අග්‍ර විනිශ්චකාරතුමා ගෙනල්ලා එතුමාව එතුමා කිව්වේ කොහොමද ඇවිල්ලා මම ඔබතුමාලා කැමති විදියට නඩු තීන්දුව දෙන්න අනේ මට මේ පත්වීම දෙන්න කියලා. දැන් අද එන්නේ මේ විදියට පත්වීම දුන්නාට පස්සේ දැන් එතුමාට තවත් පත්වීම් දීලා උසස් වීම් දීලා තවත් එතුමාගේ විශ්‍රාම සුවයත් තවත් ඔබතුමාලා රාජ්‍ය සේවය වෙනුවෙන් පවත්වාගෙන යනවා. ඒ නිසා මේ තිබිච්ච යුගවල ඔබතුමාලට අමතකලා තියෙනවා. ඒ නිසා අපි කවුරු ආවත් මේ රටේ අපි උත්තරීතරයි කියන නීතිය මේ නීති හදන්නේ මේ සභාවෙන්. අපි මේ හදන සභාව තුළ එක එක්කෙනාට අවශ්‍ය කරන විදියට නෙමෙයි මේ රටේ හැම කෙනෙකුටම වග කියන අපි දේශපාලඥයෝ විදියට අපිට ආණ්ඩු වෙනකොට අපිට හොඳයි කියන පෙන්ද වරන්න නීතිය වෙනුවට අපි කාටත් හැමදාම මේ රටේ සමස්ත පුරවැසියන්ට වග කියන්න පුළුවන් නීතියක් මේ රටේ ස්ථාපනය කරන්න අපි සියලු දෙනා කැප වෙන්න යෝනන්නේ. ඒ නිසා මේ කියන කාරණා ටික අපි ඔක්කොම රටේ එකවසි විදිය අනිත් පැත්තෙන් ඊයේ පෙරේද අනුරාධපුරේ යම්කිසි සිදුවීමක් කරලා තියෙනවා. මම ජීවත් වෙන නගරේ අනුරාධපුරේට ඇවිල්ලා තියෙනවා එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් මහ රාත්‍රියේ
තවිනාඩි දෙකක්
වෙනවා කියලා කියන්නේ අපේ මට විනාඩි තව කීයක්ද
ගත වෙනවා.
උමතුයන් ඇවිල්ලා මහරෑ අර රුවන්වැලි සෑයේ වඳින්න ඕනෑ කියලා පිස්සු නටලා එතනින් ගිහිල්ලා දෙන නම කියන්න අවශ්‍ය නැහැ. නම කියනකොට දැනගන්න ඕනේ මේ කවුරුද කියලා පත්තරේ කියන්නේ නමත් එක්ක. ඒ නිසා මේ උත්තරීතර තැන අනුරාධපුර දිස්ත්‍රික්කේ විතර නෙමෙයි මේ ලෝකෙම බලවත්ම ස්ථානේ දෝණයක් දඬුවම් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඒ තැනට ඇවිල්ලා උමතුයන් හැසිරුණා. උමතුයන් කෙනෙක් කියනවා ඒකට කියන උමතුයන් හැසිරුණා බීමත් උමතුයන් හැසිරුණාද නැත්නම් රාජ්‍ය බලයෙන් අමති බලයෙන් උමතුයන් හැසිරුණාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා එතන ඉන්න අය කියනවා. දෙකම හින්දාද දන්නේ නැහැ අපිට ප්‍රශ්නේ. හින්දා කොහමරි උමතුයන් හැසිරලා ඔය ඒක තමයි එතෙන්ට යන්න සමහරට අයිති දින ඇති. එතුමලාගේ ජනාධිපතිතුමා ඇවිල්ලා දිවුරුම් දුන්නේ දුර්ගම් රජතුමාගේ අපේ රුවන්වැලිසෑය ගාව තියෙන එතන ඉඳලා. ඒ නිසා ඒ ඉක්කමත් එක්ක පාන්දර එකට තමයි ගිහිල්ලා තියෙන්නේ බුදුන් වඳින්න. ඒකත් කමන්නේ එකට හරි භාවනා කරන්න ගියත් දන්නේ. ඒ නිසා මේ වගේ වැඩ කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ රාජ්‍ය බලය හිමි වෙන උදවිය මං හිතන්නේ බොහොම අකටයුතු අපි ඒක කියාවේ නෑ කටි කිව්වේ උමුතුයන් කියලා. ඒකද ඒක මොනවයන් උමුතු වෙලා හිටියද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අනිත් පැත්තෙන් අපිට තියෙනවා ගත්තාම ඔබතුමා කිව්වා බොහෝ දෙනෙක් නිදහස්ක 2000 ගණක් මේ වෙනකොට නිදහස් කරලා තිනවා කියලා. ඒ වගේම නිදහස් කරනකොට නිකම්ම දඩවලට නැතුව නිදහස් කරනවා නම් ඇමතුමනි එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා පොඩයි ඉන්න මම නෑ ඔතන මම දෙන්න ඔයතුමාට වෙලාද මම ඉවරුණා තාවි තප්පර ගන්න ඇදිනේ ඉවරුණා මම ඔතුමාට දෙන්න වෙලා ගන්න වාඩෙන්
ඇමතුමා
ගරු මන්ත්‍රීතුමා තමුන්නාන්සේ ඉල්ලුව මේ ප්‍රශ්නයක් ඇති වුණා කිව්වේ මේ අපි නිදහස් කරන්න හිටපු
කට්ටිය ඒක තමයි කියන්නේ අද ඉන්න මම ඔබට හතන්දරේ පටන් ගන්නකොට ඔබතුමා
නැගිට්ටනේ නිදහස් කරලා තිබ්බ කට්ටිය තමයි මේ නිදහස් කරන්නේ.
ඒක තමයි මම
කියන්නේ
නිදහස් වෙලා හිටපු කට්ටිය. හරි ඒක තමයි. නෑ මම කියන්න දන්නේ මේම නෙවෙයි. මේ නිදහස් කළ යුතු සුළු දඩවලට යටත් වෙච්ච අයට දඩේ ගවන්න බැරුව හිර වෙලා ඉන්නවා
මේ. අසංකර කර මන්ත්‍රීතුමා.
හැබැයි පහුගේ කාලේ සිදුණා සබ අපේ ප්‍රජා සේවයට යොමු කරා. ඒ වගේ මොකක් හරි කාරණයක නිකම්ම කෙනෙක් ඇවිල්ලා දඩයක් ගහලා ඉවරලා මේ ඉරගවල ඉඩ නැහැ කියලා අපි එළියට දානවනම් ඒ අය නැවත ගිහිල්ලා මේ අපචාර්ය මේ වැරද්දම කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර පහුගිය කාලේ වගේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රජා සේවයන් වලට හරි එකතු කරලා පන්සල් වල පල්ලි වල හරි මොනවා හරි ගමේ රටේ තියෙන පොදු වැඩ වලට හරි ඒ උදවිය යොමු කරන්න පුළුවන් නම් මේ බන්ධනාගාර තදබදයේ
තමයි
අපේ ගම් වල තියෙන සංවර්ධ පොදු කටයුතු යම් කිසි ප්‍රමාණයක් ඉෂ්ට කර ගන්න පුළුවන් තත්ත්වයට අපිට පත් කර ගන්න පුළුවන්. ඒ නිසා ගරු අමතුමනි ඔබතුමාලා යම් කිසි කාර්යභාරයක් ඉෂ්ට
කර ගන්න
අමාත්‍යංශය ගැනත් මට
කතා කරන්න
ගරු සභානායකතුමනි බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මට කොච්චර විනාඩි ගාණක් තියෙනවද?
විනාඩි 8යි. විනාඩි 8යි.
8යි. Thank you. අද මේ කතා කරන්න ලැබීම ඇත්තටම රටේ වැදගත්ම අමාත්‍යංශයක් ගැන කතා කරන්න මේ අවස්ථාව ලැබීම ගැන ඇත්තටම මම සතුටු වෙනවා. අද කොසල් රජතුමාගේ සිහින දවස වුණාට මම සිහිනයක ජීවත් වෙන්නේ නැති නිසා මම සීන ගැන කතා කරන්නේ නැහැ. මම පටන් ගන්නෙ ඇත්තටම මේ රටේ ඊටත් වැඩිය වැදගත් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මේ අනිත් එක අද තමයි මම දැනගත්තේ බෞද්ධයෙක් හැටියට මේ බුදුන් වඳින්න වෙලාවක් තියෙනවා කියලා. මම දැනගෙන හිටියේ ඕන වෙලාවක බුදුන් වඳින්න පුළුවන් කියලා. ඉතින් අනිත් එක තමයි මේ මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඊටාම සංවේදී අද රටේ අපේ ලංකාවේ ඊටාමත්ම සංවේදී කරුණක් ගැන. ඒ තමයි මේ ලංකාවේ ජීවත් වෙන කාන්තාවන්ගෙන් මේ බන්ධනාගාර තුල රැඳිවියෝ බන්ධනාගාර කාන්තා රැඳිවියෝ ඉන්නවා 1430ක් මගේ ළඟ අද මෙතන තියෙනවා ඒ සමගම ඉන්නවා ඒ රැඳිවියොත් එක්ක කාන්තා රැඳිවියන් සමග දරුවන් 35 දෙනෙක් මේ ළමයි 35 දෙනෙක් මේ රැඳිවියොත් එක්ක මේ කාන්තා රැඳිවියොත් එක්ක මේ බන්ධනාගාර තුල අද ඉන්නවා අපේ මේ අහිංසක ළමයි
ගරු මන්ත්‍රීතුමා මේ මේ මෙතුමිය කතා කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මේ කැමරා එක වැඩ කරන්න මොකද්ද
ප්‍රශ්නේ ඒක උත්සාහ කරනවා ඒක
පරිගැනීමක්ද
මගේ වෙලාව කපන්න එපා
ඒක ඒක තාක්ෂණික දෝෂයක්
ඒක බලනවා ඒක
බලනවා ඔබතුමිය කතා කරන්න ඒක ඒක
හරිද
ඒක තාක්ෂණික දෝෂයක් ඒක අපි
ගරු සභානායක තුමනි
සකසන උත්සාහ කර ඔබතුමිය කතා කරන්න
දරුව 35 දෙනා මේ අම්මලත් එක්ක ඉන්න දරුව 35 දෙනා මෙතන තියාගන්න එක ඇත්තටම හරිම වැරදි මොකද අපි මේ ළමා අයිතිවාසිකම් කඩවීමක් මානසික අයිතිවාසිකම් කඩවීමක් සහ මේ දරුව කිසිම වරදක් කළා නැහැ they are in prison for a crime they have not committed and that is wrong as a nation as adults as responsible adults and parents we should be ashamed for that but I was given to understand that our honorable honorable minister our honorable minister of prisons and the honorable minister of justice has taken steps to move these children with their mothers to a different prison and I'm very very thankful for that I brought up this issue and it has been addressed as soon as possible it was addressed straight away and I am thankful for that very much and another thing I want to say is the women prisoners there is a kindergarten been conducted within the prison and mama kiyanna kemathi me ladaruwanta me tiyana me lama pera pasalak wage deyak tiyenne me welikada bandanagare tiyana tana metanin eha patte tiyene wanate etanta thamai eha patten ewit me kudu tik okkoma visik karanne etanta me daruwa me igena ganna me punji lama pera pasala tiyana tanatai me tika wetenne etakota me ammala meka ehindagena මේක මෙතනින් එහාට පාස් වෙනවා. ඒකින්ද මම දන්නවා මට ගරු ඇමතිතුමා කිව්වා දැන් මේ කාන්තා රැඳවියෝ 750ක් පමණ මෙතුමා මේ ලෑස්ති කරලා තියෙනවා වෙනමම බන්ධනාගාරයකට යවලා එතන සුරක්ෂිතව තියන්න. මම ඇත්තටම යෝජනා කරනවා දැනට අපි අවුරුදු මෙතන උපත්යේ ඉඳලා අවුරුදු 6ක් වෙනකන් දරුවෝ 35 දෙනෙක් මෙතන ඉන්නවා. මම යෝජනා කරනවා මේ දරුවන් මේ හැදෙන වයස මේ අවුරුද්ද ඒ කියන්නේ උපත්යේ ඉඳලා අවුරුදු 5 කියන්නේ දරුවෙකුගේ මානසිකත්වයේ වැඩෙන their mentality their memories they start their brain starts developing at this age so it is a damage a huge damage that we are doing to these innocent children who has never committed a crime ඒකින්ද මම කියනවා ගරු මේ ඇමතිතුමා ඔබතුමා ඒ ගත්ත පියවර ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා ඔබතුමාට මම කතා කරා කාර්ක සභාවේදී ඒ ගත්ත පියවර ගැන මම ඉතාමත්ම මේ සතුටු වෙනවා ගරු අධිකරණ ඇමතිතුමාටත් එතුමත් ඒකට සම්බන්ධයි ඒ වගේම තමයි අපේ මේ කාන්තාවන්ගේ තියෙන සනීප ආරක්ෂක ප්‍රශ්න මේ හිරගෙවල් තුල මේක විශාල ප්‍රශ්නයක් මේ පහුගිය කාලේ මේගොල්ලන් ළඟ තියෙන මැෂින්ස් මේ සනීප ආරක්ෂක තුවා ඒගොල්ලන්ටම සාදා ගන්න විදිහක් මැෂින්ස් ඒගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙන මේකට අමුද්‍රව්‍ය පමණයි මම යෝජනා කරනවා මම ඉල්ලා සිටිනවා අපේ ගරු අධිකරණ ඇමතිතුමා සහ අපේ ගරු බන්ධනාගාර ඇමතිතුමාගෙන් මේගොල්ලන්ට මේ අමුද්‍රව්‍ය සපයලා දෙන්න ඒගොල්ලන්ට ඒ රාජකාරියේ ඒගොල්ලන් තුලින් මේගොල්ලන්ම කරගන්න පුළුවන් මේ නිෂ්පාදනය ඒගොල්ලන්ට කරගන්න පුළුවන් එතකොට ඒ ප්‍රශ්නේ අපිට විසඳනවායි කාන්තාවන්ට ඒ වගේම තමයි මේක වෙන තැනකට ගෙනියන්න යෝජනා වෙලා
තියෙනවා
බන්ධනාගාරයක් තියෙනවා මහා නගරයක් මැද ඒක ඇත්තටම මහා විශාල වටිනා ඉඩමක් මෙතන බන්ධනාගාරයකට සුදුසු තැනක් නෙවෙයි ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ හින්දා ඒකත් මම මට ආරංචි වුණා ඔබතුමා එතනින් අයින් කරන්න ලෑස්ති කරලා තියෙනවා කියලා බොහොමත්ම ස්තුතියි ඒ සියලු දේටම අනිත් එක තමයි මට කියන්න ඕනේ අපේ මේ යල් පැන ගිය 18 වෙනි සියවසේ හදලා තියෙන ආඥාපනත් නැවත සලකා බලා වෙනස් විය යුතුයි මේ රට තුල අපිට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ මේ 18 වෙනි සියවසේ ආඥාපනත් එක්ක ඒහින්දා මේවා අපි වෙනස් කළ යුතුයි ඉදිරියට යන්න නම් අපේ සෞභාග්‍ය දැක්ම මේ සිස්ටම් චේන්ජ් එකට දීලා තියෙන අපේ අතිගරු ජනාධිපතිතුමාට මේ රටේ 69 ලක්ෂයක් මේ 3-2 බලයක් දුන්නේ මේ සිස්ටම් චේන්ජ් එකකට මේක මේ එක රැකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නමුත් එතනට අපි අඩිතාලම තියලා තියෙනවා අපේ හැම අමාත්‍යාංශයකම මේ වැඩ කොටස වෙන බව අපි දන්නවා අපි දැක්කා ඒ දේවල් වෙන බව ඒක හින්දා කවුරු මොනවා කිව්වත් විශ්වාසයි මොකද මේක ඉදිරියට යා යුතුමයි අනිත් එක තමයි මම කියන්න කැමති මේ රටේ මේ බන්ධනාගාරවල තියෙන මේ ඉඩම් මේ 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 ගිහිලා ඉන්න මේ හිරකාරයෝ හිරකරුවන් ඇත්තටම අපි ගහලා තියෙනවා බිත්තිවල සිරකරුව මිනිස්සුය කියලා. නමුත් අපි ඇතුළට ගියාට පස්සේ අපිට දකින්න ලැබෙනවා මහ විශාල මහා හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ බන්ධනාගාර තුල. ඉතින් දැන් මම හිතනවා දැන් මේක මෙතනින් අයින් කරාට පස්සේ මේ නැවත අලුතෙන් බන්ධනාගාර හදද්දි මේගොල්ලන්ට මේ අඩුම ගානේ මේ වැසිකිලි පද්ධතියවල් මේ දේවල් සාදා දෙනවා නම් එතනත් ඒකත් විශාලම මේ ලොකුම දෙයක් ඇත්තටම සිරකරුවන්ට. නමුත් අපි බලන්න ඕන සිරකරුව මේ සිරමැදිරිවල දාන්න නැතුව මේ රට තුල මේ නීතිය ස්ථාපනය කරලා වරද කරුවන් නොකර ඉන්නවා නම් මේ සමාජයේ වැරදි අඩු කරගන්න මේ රට තුල පුරුද්දක් වෙලා තියෙනවා අද අපේ මිනිස්සු බය වෙලා ඉන්නේ මිනිස්සුන්ට මිසක් නීතියට නෙමෙයි අනිත් සෑම රටකම මිනිස්සු බය නීතියට නීතියටයි ගරු කරන්නේ අද මිනිස්සු මේ පුරුදු වෙලා ඉන්නවා පොලිසියෙන් කවුරු හරි දැක්ක ගමන්ම ස්පීඩ් කරනවා නම් ස්පීඩින් නවත්තන්න
හැබැයි ඒක
ගමන්ම ආයි ස්පීඩ් කරනවා
ඒක නිසා
මට තව විනාඩියක් දෙන්න මට ඒක
ගරු මන්ත්‍රීතුමිය අවසන් කරන්න වෙනවා
නුනා මගේ නම සඳහන් වුණා අද අපේ ගරු නලින් බණ්ඩාර මැතිතුමාගෙන්
ගරු මන්ත්‍රීතුමා
මගේ නම සඳහන් වුණා අද
ගරු උදේ කුමාර මන්ත්‍රීතුමා
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே நமது நாட்டின் பலமிக்க தொழிலாளர் வர்க்கமான மலைய பெருந்தோட்ட தொழிலாளர்களின் பிரதிநிதியாக இந்த உயரிய சபையிலே அந்த தொழிலாளர்களுக்காக உரையாற்றுவதில் நான் பெரும் மகிழ்ச்சி அடைகிறேன். காரசாரமான நீதியமைச்சின் விவாதத்தில் இருந்து சற்று அமைதியான அதிலும் முக்கியமான தொழில் அமைச்சின் விவாதத்திலே கலந்து கொள்வதற்கு நான் பெருமை அடைகிறேன். குறிப்பாக தொழில் அமைச்சர் அவர்கள் அண்மையிலே பெருந்தோட்ட கம்பெனிகளை அழைத்து பெருந்தோட்ட தொழிலாளர்களின் சம்பள விடயமாக ஒரு பேச்சுவார்த்தையை நடத்தினார். அந்த பேச்சுவார்த்தையிலே பெருந்தோட்ட கம்பெனிகளுக்கு 2 வார கால அவகாசம் அளித்தார். ஆனால் அந்த அவகாசம் முடிவடைந்து 1 மாதத்துக்கு மேலாகிவிட்டது. அதே போல வரவு செலவு திட்டத்திலே பெருந்தோட்ட தொழிலாளர்களுக்கான 1000 ரூபாய் சம்பள அறிவிப்பு முன்மொழிவு அறிவிக்கப்பட்டது. இந்த முன்மொழிவு அறிவிக்கப்பட்டும் 1 மாதத்தை அண்மித்துக் கொண்டிருக்கிறது. ஆனால் இதுவரையிலே பெருந்தோட்ட கம்பெனிகள் இது சம்பந்தமாக எந்தவித பதிலும் அளிக்காமல் மௌனமாக இருக்கிறார்கள். ஆகவே ஆனால் பெருந்தோட்ட தொழிலாளர்களுக்கு நிச்சயமாக 1000 ரூபாய் அடிப்படை சம்பளம் பெற்றுக் கொடுக்கப்பட வேண்டும் என்பதில் நாங்கள் உறுதியாக இருக்கிறோம். Honorable presiding member, I would like to bring to the kind notice of the house that at present the plantation workers daily wage is only 700 rupees per day. As per the number of days work days given, they receive only about 14,000 to 15,000 a month. Even if their daily wage is increased to rupees 1000, they will receive only 20,000 a month. So that is much less compared to many other workers around the country. Ave gaurava sabaiki thalaimai thaangu urupinar avargale aanal companygal adipadi sambalamana 1000 ruvai kodukkamal epf etf utpada anaitu kodupadavugal ulladangalaga 1000 ruvaiku anmitta oru thogaiyai kodithu inda tholilalagalai eemaattum nadavadikkal irangirpadaga theriyavarugirathu. Ave idanai naangal orupodum yetukolla mudiyadhu. Kootoppandathin moolamaga 2 varshathukku oru murai sambalam adhigarikkapattalum அதனைத் தொடர்ந்து சம்பள அதிகரிப்பை கொடுக்க முடியாது என்ற நிலைமைக்கு கம்பெனிகளும் அரசாங்கமும் வந்திருப்பதாக எமக்கு அறிய முடிகிறது. ஆனால் சம்பள அதிகரிப்புக்கு பதிலாக மாற்று திட்டமான வெளிவாரி உற்பத்தி முறை அதாவது அவுட் க்ரோ மாடலை அவர்கள் முன்வைத்திருக்கிறார்கள். அதனை உடனடியாக நடைமுறைப்படுத்துவது சாத்தியம் அல்ல. இட் கேனாட் பி இம்ப்ளிமெண்டட் இமீடியட்லி. இட்ஸ் எ ராங் ப்ரொசீஜர். ஆகவே இந்த புதிய தொழில் மூலமாக பெருந்தோட்ட தொழிலாளர்களுக்கு நன்மை அடையக்கூடியதாக இருக்க வேண்டும். அதே நேரத்தில் பெருந்தோட்ட துறை வளர்ச்சி அடையக்கூடியதாக இருக்க வேண்டும். மாறாக தொழிலாளர்கள் அந்த கம்பெனிகளுக்கு மட்டும் சாதகமான முறையாக இருக்க முடியாது. ஆனால் இந்த முறையின் மூலமாக கம்பெனிகள் அதிக லாபத்தை பெற்று தொழிலாளர்களுக்கு தற்காலிக சலுகை வழங்குவதற்கான நடைமுறை எடுக்கப்பட்டிருக்கிறது. ஆகவே இதனையும் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது என்று கூறுவதுடன், இந்த புதிய முறையின் மூலமாக பெருந்தோட்ட தொழிலாளிகள் சம்பளம் உட்பட அனைத்து தொழில் சார்ந்த அனைத்து பிரச்சனைகளுக்கும் நிரந்தர தீர்வு கிடைக்க வேண்டும் என்பதுதான் எமது நோக்கமாக இருக்கும். குறிப்பாக எம்மை பொறுத்தவரையிலே பெருந்தோட்ட தொழிலாளர்களை சிறு தோட்ட உரிமையாளர்களாகவும் சிற்றுடமையாளர்களாக மாற்ற வேண்டும் என்பதே எமது நோக்கமாகும். ஆகவே அத்தோடு இன்று பெருந்தோட்டத்துறையிலே காணப்படும் இன்னொரு முக்கியமான பிரச்சனை அந்த குளவி தாக்குதலாகும். இந்த வருடத்தில் மற்றும் இந்த குளவி தாக்குதல் காரணமாக சுமார் 10 மேற்பட்ட தொழிலாளர்கள் இறந்துள்ளார்கள். இந்த குளவி தாக்குதல் சம்பந்தமாக நாங்கள் கம்பெனிகளுக்கு அடிக்கடி அவர்களை கவனத்துக்கு கொண்டு வந்தாலும் அந்த கம்பெனிகள் இது சம்பந்தமாக எந்த விதமான நடவடிக்கையும் எடுக்கப்படவில்லை, கண்டும் காணாமல் இருந்திருக்கிறார்கள். ஆகவே கௌரவ தொழில் அமைச்சர் அவர்கள் இதற்கு நேரடி கவனம் செலுத்த வேண்டும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அத்தோடு இவ்வாறு குளவி பாதிக்கப்படும் தொழிலாளர்களுக்கு கம்பெனிகள் நஷ்ட இடம் வழங்குவது மட்டுமல்லாமல் பெருந்தோட்ட தொழிலாளர்களின் தொழில் பாதுகாப்பு மற்றும் காப்பீடு என்பவற்றை உறுதிப்படுத்துவதற்காக தொழில் அமைச்சர்கள் நடவடிக்கை எடுக்க என்று கேட்டுக்கொள்கிறேன். அத்தோடு இன்று பெருந்தோட்டத்தில் காணப்படும் இன்னொரு முக்கியமான பிரச்சனை, பெருந்தோட்ட பகுதியில் நிரந்தர தொழிலாளர் எண்ணிக்கை குறைவடைந்துள்ளது. அதற்கு முக்கிய காரணம் நீண்ட காலமாக தற்காலிக தொழிலாளர்கள் வேலை செய்யும் தொழிலாளர்களுக்கு நிரந்தர நியமனமின்றி இருக்கிறார்கள். அவர்கள் ஓய்வு பெற்ற தொழிலாளர்களை உள்வாங்கி அவர்களுக்கு வேலை வழங்குகிறார்கள் தவிர அதன் மூலமாக அவர்களுக்கு வேலை நேர கட்டுப்பாடு இல்லை, இபிஎஃப் இடிஎஃப் போன்ற வழங்கப்பட தேவையில்லை. ஆகவே இதனைத்தான் செய்கிறாகவே இந்த நீண்ட காலமாக வேலை செய்து நிரந்தர தொழில் இல்லாமல் நிரந்தரமாக்கப்பட வேண்டும் என்று கூறிக்கொள்ளும். ஏனென்றால் கூட்டு ஒப்பந்தம் இருப்பதன் காரணமாக இந்த விடயங்கள் தொழில் அமைச்சரின் கவனத்துக்கு வருவதில்லை. அது மட்டுமல்லாமல் கூட்டு ஒப்பந்தம் இருப்பதால் அதோடு இன்னொரு முக்கியமான விடயத்தை நான் கூறக்கொள்ள விரும்புகிறேன். தொழிற்சால் பிரச்சனைகள் தொழில் திணைக்களத்தில் விவாதிக்கப்பட்டு வழங்கப்படும் உத்தரவுகளை சில கம்பெனிகள் முறையாக நடைமுறைப்படுத்துவதில்லை. அவை இந்த விடயத்திலே தொழில்
சட்டம்
அதே வலுப்படுத்தப்பட வேண்டும் என கேட்டுக்கொள்கிறேன். அதே போல கொழும்பு போன்ற பிரதான நகரங்களே தற்காலிக வேலை நிமித்தமாக இங்கு வந்திருக்கும் தொழிலாளிகள் நிரந்தர குடியிருப்பாளர்களாக தற்காலிக குடியிருப்புகள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். தற்போது கொரோனா அச்சம் மற்றும் ஊரடங்கு தனிமைப்படுத்த போன்ற காரணமாக அவர்கள் வேலை செய்யும் வியாபார தலங்களிலும் வியாபாரம் இந்த காலத்தால் சம்பளம் இல்லாத காரணத்தால் அவர்கள் முடக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே அவர்கள் தற்காலிக குடியிருப்பாக என்ற காரணத்தால் அவர்களுக்கு அரசாங்கத்தை நிவாரணமும் கிடைக்கப்படுவதில்லை. ஆகவே இதனை கவனத்தில் எடுத்து இது சம்பந்தமாக கௌரவ தொழில் அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும் என்று கூறிக்கொள்கிறேன். கௌரவ ஹனரபிள் பிரசைடிங் மெம்பர், தி பட்ஜெட் underlines very few measures to overcome the most pressing issues faced by the young workforce in the country. The government has already proposed to announce plans to implement recruit about 100,000 unskilled workers as well as 54,000 unemployed graduates, but there is little fiscal space for such moves. There is a range of changes that should take place in order to increase the productivity in an inclusive and a progressive manner. According to the data compiled by the World Bank, Sri Lanka's private sector has a large component of contract and informal workers. I think this reduces access to the social safety nets such as insurance, maternity and sick leave, as well as ETF and EPF payments. So clearly the labor law needs to address this disparately and promote and protect the rights of the workers through these reforms. At the same time, honorable சபைக்கு தலைமை தாங்கும் கார் உறுப்பினர் அவர்களே, இறுதியாக ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். இந்த நாட்டில் அதிக வருமானத்தை பெற்றுத் தரும் துறைகளாக வெளிநாட்டு வேலைவாய்ப்பு துறை மற்றும் ஆடை ஏற்றுமதி துறை மற்றும் பெருந்தோட்ட துறை என்பதை காணப்படுகின்றன. மேலும் சுற்றுலாத்துறை போல் இல்லாமல் இந்த மூன்று துறைகளிலும் தொழிலாளர்களின் பங்களிப்பு தான் நேரடியான பங்களிப்பை செலுத்துகிறார்கள். அதிலும் இந்த மூன்று துறைகளையும் முக்கியமாக கவனிக்கப்படுவது என்னவென்றால், இந்த மூன்று துறைகளும் அதிக பங்களிப்பு செல்வது பெண் தொழிலாளர்களே. ஆனால் இந்த பெண் தொழிலாளர்களுக்கு நாங்கள் அளிக்க முன்னுரிமை என்ன, முக்கியத்துவம் என்ன, எதுவுமே இல்லை. ஆனால் அவர்கள் பல்வேறு இடையூறுகள் இன்னல்கள் போன்ற பிரச்சனைகளுக்கு முகம் கொடுக்கிறார்கள். ஆகவே இந்த பெண் தொழிலாளர்களின் அது மட்டுமல்லாமல் தொழில் கெடுபிடிகள் மற்றும் துஷ்பிரோகங்களும் முகம் கொடுக்கிறார்கள். ஆகவே தொழிலாளர் நல சட்டங்களை வலுப்படுத்தி இந்த தொழிலாளர்களின் பாதுகாப்பு, குறிப்பாக பெண் தொழிலாளர்களின் பாதுகாப்பு உறுதிப்படுத்தப்பட வேண்டும் என்று நான் இந்த சபையில கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
காரக சபா அவஸ்தாவே அதிகாரம் சா பந்தனாகார விஷய சம்பந்த அது பாஜினவின் அவஸ்தாவே மற்ற அதிகரண அமாத்தியாவின் දෙදාස් එකොළහයි දෙවැනි දෙදාස් දෙදාස් විස්සේ එකොළොස්වැනි මාසේ දෙවැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව පළාත් පාලන ආයතනවලට ලැබෙන උසාවි දඩ මුදල් වලින් 125ක මුදලක් අධිකරණ අමාත්‍යාංශයට ලබා දෙන ලෙස කටයුතු කළ ඉල්ලීමක් කළා තියෙනවා. නමුත් මම පළාත් පාලනයෙන් ආපු මන්ත්‍රීවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ඔවුන් සියලු දෙනා මට කතා කරා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න කියලා. සාමාන්‍ය පළාත් පාලන ආයතන සියල්ලක්ම සුවන් උත්පාදනය කරන රටාවක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට වෙන රේකි අමාත්‍යංශ වලින් මුදල් ලැබෙන්නේ වරිපණම් මුදලුත් ඒකම එම සා මුද්‍රණ ගාස්තු මේ වගේ දඩ මුදල් වැනි ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. මම හිතනවා උපයෝගී සේවාවන් විශාල රාශියක් උපතේ සිට මරණය දක්වා විශාල සේවාවන් රාශියක් කළ යුතුව පවතිනවා. මම හිතන්නේ අද පළාත් පාලන ආයතන වලට කසල බැහැර කිරීම සඳහා අති විශාල මුදලක් දරන්න වෙලා තියෙනවා. ඒ ලැබෙන මුදලෙන් තමයි අද මේ රජයට නැවතත් පහත් බිම් මණ්ඩලයට ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මම හිතනවා රේකී අමාත්‍යංශ වලින් මුදල් නොලැබෙන නිසාත් ඔවුන්ගේ අමාත්‍යංශ වලට මේ මුදල් උත්සවන් උත්පාදනය කරගන්න තුලින් මේ වගේ කප්පාදු කිරීම තුළ ඒ ආයතන පවත්වාගෙන යාමට විශාල අඩුපාඩුකම් රාශියක් ඔවුන්ගේ කාර්යකර්තව්‍යයන් කරන්න විශාල අඩුපාඩුකම් රාශියක් බලපානවා. මම හිතනවා ගරු අපේ අමාත්‍යතුමාගේ අවධානය යොමු කළා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ සඳහා සාධාරණයක් ඉෂ්ට කරයි කියන ප්‍රකාශ කරමින් අපිව ඒකම පසුගිය කාලේ අපිව නිකන් ගිල්ල බන්ධනාගාරගත කරපු නිසා අපි දකිනවා විශාල සිරකරුවන් විශාල ප්‍රමාණයක් බොරු පොඩි පොඩි වැරදි වලට පොඩි දඩ මුදලට විශාල ප්‍රමාණ වර්ෂ ගණනාවක් ඉන්නවා. මම හිතනවා අපේ ලෝන් රත්නත් ඇමතුමත් අධිකරණ අමාත්‍යතුමත් ඒ පිළිබඳව සෑහීමකට පත් වෙලා ඔවුන්ට නිසි සාධාරණයේ සහනය ලබා දෙයි කියලා. ඒ වගේම අපි උසාවි වලට යද්දී විශාල තදබදයක් සහ වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැතිකම නිසා විශාල ලෙස ජනතාව මම හිතනවා ගරු අමාත්‍යතුමාලා දෙදෙනාගේ අවධානය අර පළාත් පාලන සම්බන්ධවත් මෙම මම කිව්ව පසු ප්‍රකාශ කරපු කාරණා සම්බන්ධවත් අවධානය යොමු කරයි කියලා මා විශ්වාස කරනවා.
ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා, ගරු හෙක්ටර් අපුවා මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන් පළමුව මම සිහිපත් කරන්න ඕන අපේ සහෝදරයා හැම නැත්නම් අපේ හිතවතා ප්‍රියංකර ජයරත්න ගරු අමාත්‍යතුමාට සුබ පතන්න ඕන. මොකද අපේ දිස්ත්‍රික්කයේ හොඳ අමාත්‍යවරයෙක් එතුමාගේ අමාත්‍යංශය ගැන කතා කරන්න තියෙනවා. මට කතා කරන්න ලැබෙන්නේ නැති නිසායි මම එහෙම කිව්වේ. මොකද ඒක තමයි කතා කරන්න ආවේ. හැබැයි මේ වார்த்தාවක් ගෙනත් දුන්න අපේ ගරු අධිකරණ අමාත්‍යතුමා නිසා මේ වார்த்தාව ගැන දැන් කතා කරන්න වෙන නිසා තමයි ඔබතුමා ගැන කතා කරන්න නොලැබෙන නිසා ඔබතුමාට සුබ පැතුම්. ඔබතුමා කරගෙන යන කාර්යයන් සාර්ථකව කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම අද මෙන්න මෙතන ගෙනත් දුන්නා මහර බන්ධනාගාරය තුල සිද්ධ වෙච්ච සිද්ධියම සම්බන්ධව අතුරු වාර්තාව. මම මේ වාර්තාව ගැන විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා වගේම මේ අතුරු වාර්තාව සකස් කරපු මේ කමිටුවේ සියලු දෙනාටත් ඒ ගෞරවය පිරිනමනවා. මොකද මේ වාර්තාව ඉතා හොඳින් කරලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ වார்த்தාවේ සඳහන් වෙන කරුණු ගැන ගත්තාම විශේෂයෙන්ම අපි නමේනේ පිටුවෙන්ම අපි පටන් ගමු. මොකද නමේනේ පිටුවෙන් පටන් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මොකද නමේනේ පිටුවෙන් තමයි තියෙන්නේ මොකක්ද මේ කපිටුවේ වார்த்தාවේ පළමුවෙන්ම කියන කතන්දර ටික. මේ පළමුවෙන්ම කියන කතන්දරවලදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙතනදී පැහැදිලිව මේ මහර සිද්ධියේදී සියලුම සිදුවීම් වලට ආණ්ඩුව වග කියන්න ඕන කියලා මේකේ සම්පින්දණය වෙලා තියෙනවා කියලා මම පළමුවෙන් ප්‍රකාශ කරනවා. ඒක ප්‍රකාශ කරන්න හේතු රාශියක් මේකේ තියෙනවා. පළමුවෙන්ම කියනවා මේ රැඳවියන් විශේෂයෙන්ම රැඳවියන් තියන්න ඕන ප්‍රමාණයට වඩා ඒ වාට්ටුවල තැබීම පළවෙනි එක.
ඊළඟට මෙතනදී හඳුනාගත්ත කරුණු කාරණා තියෙනවා මේ මහා රසිද්ධිය සම්බන්ධ. මොකද්ද රඳවියන් ගැන පළමුවෙන්ම අහන්න ලැබිලා තියෙන සිද්ධිය? මේකේ පළවෙනි එක තමයි ඇප ලබා දීලා තියෙන රඳවියන් නිවාසවලට නොයාම තමයි පළවෙනි සිද්ධිය හැටියට තියෙන්නේ. මේකට හොඳ හේතුවක් කිව්වා අපේ අධිකරණ අලුත් අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යතුමා. හැබැයි ඔබතුමා මේ පස්සේ ආවේ. හැබැයි ඔබතුමා හොඳ කතාවක් කිව්වා. බන්ධනාගාර බොහොම සමා වෙන්න ඕන. බන්ධනාගාර අමාත්‍යතුමා මේ ඔබතුමා හොඳ කතාවක් කිව්වා. ඔබතුමා කිව්වා PCR කරන්න බැරි වෙච්ච නිසා තමයි මෙයව යවන්න බැරුව ගිය කියන. PCR කරන්න බැරුව ගියා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ ආණ්ඩුව ෆේල් කියන එක. එතන සිද්ධ වුණේ මොකද්ද? PCR කරලා හරියට මේ ඇත්තටම මේ රඳවියන් ටික යවුවනම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ ඔන්න ආණ්ඩුව ෆේල් වෙච්ච තැන සහ රඳවියන්ව මරන්නට හේතුව පළවෙනි කාරණේ. ඊළඟට COVID පරීක්ෂණ කරාට පස්සේ PCR පරීක්ෂණ කරාට පස්සේ පරීක්ෂණ වාර්තාවල් ප්‍රබෝධ වීම. ඊළඟ කාරණාව විශේෂයෙන්ම COVID රෝගීන් බන්ධනාගාරයෙන් ඉවත් කරන්න කියලා මහර රැඳවියන් ටික කරපු ඉල්ලීම. ඊළඟ කාරණේ තමයි අනුභව කරන්න පුළුවන් තරමේ කෑම වේලාවක් නැහැ, කෑම වේලා කන්න බෑ කියලා කියනවා. එතන ඇල්ලතුරු වගේ කෑම වේලක් දීලා තියෙනවා. එතකොට ඇල්ලතුරු වගේ කෑම වේල දුන්නාම ඒ අය කන්න කැමති නැහැ ඇත්තටම. ඉතින් කන්න කැමති නැති නිසා මොකද හොඳට කාලා තියෙන උන්නේ එනවා ඇත්තේ ඔකට. ඒ නිසා ඒ අයට කන්න නැති නිසා ඔන්න ප්‍රශ්නේ කවුද? කන්න දෙන්නේ නැත්නම් කවුද වැරදි? PCR කරේ නැත්නම් කවුද වැරදි? PCR එකේ report එක ප්‍රමාද වෙනවා නම් කවුද වැරදි? ඊළඟට ඇප දුන්නට පස්සේ ඒ ඇප කාරයා ඒ රඳවියන් ඒක තියාගත්තත් කවුද වැරදි? ආණ්ඩුව වැරදි. වෙන කවුරුත් වැරදි නැහැ. ඒ නිසා මෙතනදී පැහැදිලිව මේ වார்த்தාවේ ආණ්ඩුව වැරදි කියලා තියෙනවා. එතකොට මේකෙදි පැහැදිලිව කියලා තියෙනවා 11 වෙනි පිටුවේ. පැහැදිලිව තියා බිය ගැනීමට ආසන වෙඩි තබා රබර් බුලට් වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර වෙඩි තැබුවා කියලා මේ වார்த்தාව කියලා තියෙනවා. එතකොට මේ වார்த்தාව අපේ වார்த்தාවක් නෙමෙයි මතක තියාගන්න. මේ වார்த்தාව සම්පූර්ණයෙන්ම මේ කමිටුව මගින් රජය විසින් කරපු එකක්. දැන් ඊළඟට තමයි හොඳම එක තියෙන්නේ. ඒක තමයි ඊළඟ පිටුව අංක 13. මේකේ තියෙනවා සභාපතිතුමනි ඉතාමත් වැදගත් කාරණාවක්. මේ ආණ්ඩුවට අතීතයේ ඉඳලා පුරුද්දක් තියෙනවා වතුර ඉල්ලපුවම වෙඩි තියලා මරණේ. මේ රැඳවියන් මොනවද ඉල්ලලා තියෙන්නේ? මේ රැඳවියන් වතුර ඉල්ලා කෑ ගසා ඇත. මේ වාර්තාවේ තියෙනවා. වතුර ඉල්ලා කෑ ගසා ඇත ගේට්ටුව ළඟට ඇවිල්ලා වතුර ඉල්ලලා කෑ ගහපු මිනිසුන්ට වෙඩි තියලා තියෙනවා. ඔන්න වෙඩි උණ්ඩ දීලා තියෙන රතු පස්සල ගේමම දීලා තියෙනවා මේ මහර බන්ධනාගාරයේ රඳවියන්. මේක මතක් කරන විශේෂයෙන්. ඒ වගේම මේක පැහැදිලිව කියලා තියෙනවා. දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් දෙසැම්බර් 29 කතාව, එකක් දෙසැම්බර් 30 කතාව. දෙසැම්බර් 29යි දෙසැම්බර් 30යි දෙකම වෙඩි තබලා තියෙනවා. දවස් දෙකේම වෙඩි තබලා තියෙනවා. නොවැම්බර් 29 සහ නොවැම්බර් 30 දෙකේම වෙඩි තබලා තියෙන තුරු දවස් දෙකක් මේක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මොනවද මේ කමිටුවේ නිරීක්ෂණ ටික මොනවද? මෙන්න නිරීක්ෂණ ටික. අංක 14 පිටුවේ තියෙන. පළවෙනි නිරීක්ෂණය. කොවිඩ් රෝගයේ මහර බන්ධනාගාර රද වෙන අතර තිබූ බවට වාර්තා නොවුවත් මෙම සිද්ධිය වූ දින දවල් කාලයේ කොවිඩ් 19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් භාරයේ සිටින බව රැඳවියන්ට දැනගන්න ලැබීම. එතකොට මේක ඇතුළේ රැඳවියන්ට දැනගන්න ලැබිලා තියෙන මේ කාරණාව. දෙවෙනි කාරණාව මොකක්ද? රිමාන්ඩ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය. ඊළඟ කාරණාව එතකොට මම විශේෂයෙන් මතක් කරන්න ඕන
කර්සබලන්තුමා විරුද්ධපක්ෂ සභාපතිතුමා
විනාඩි දෙකක් තව
විනාඩි
හතරක්
විනාඩි
කීපයක් දෙන්න පහක් දෙන්නකෝ
විනාඩි පහ
එතකොට පැහැදිලිව ඊළඟට මතක් කරන ඊළඟ කාර්යය මොකද්ද? උන රෝගයේ වැළඳිලා තියෙනකොට PCR කරන්න නැතුව ඇන්ටිජන් හරි මොන හරි පරීක්ෂණයක් කරන්න නැතුව මෙයාට පෙනඩෝල් දීලා තියාගෙන හිටියා කියලා කියනවා. එහෙනම් පෙනඩෝල් දීලා තියාගෙන හිටියා නම් ඒකටත් විරුද්ධතාවය පළ කරලා තියෙනවා. මේකට හේතුවක් හැටියට විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේකේ තව එකක් සඳහන් කරලා තියෙනවා. ඔබතුමත් නිශ්චිත මාත්‍යේ මේකේ ඉන්නේ මිනිස්සු අපි ඔක්කොම දෙනා. කාලා බීලා ඇඳලා හොඳට ඉන්න මිනිස්සු ටිකක් මෙතන ඉන්න මතක තියාගන්න. මේ වார்த்தාවේ තියෙන සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ කියලා. මහර බන්ධනාගාරයේ සිරකරුව සහ රැඳවියන් ටික
සාධාරණ උද්ඝෝෂණයක් කර බවට නිරීක්ෂණය වෙනවා කියලා මේ කමිටු වාර්තාවේ තියෙනවා. මේ කමිටු වාර්තාව අපේ නෙවෙයි. මේ කමිටු වාර්තාව ඔබතුමා ලැහැදිවේ. මේ කමිටු වාර්තාව එක තියෙනවා. එහෙමනම් සාධාරණ උද්ඝෝෂණයක් කරපු මිනිසුන් මේක තියෙන්නේ මේක තියෙන්නේ මේක කිය මේක පිටුව අංක 10 අංක 14 අංක 14 අංක 14 පිටුව යට බලන්න අංක 14 පිටුව අංක 14 පිටුවේ ඔන්න යට තියෙනවා අංක 14 පිටුව යට කැල්ල බලන්න මට ඔබතුමා වෙලාව ගන්න කැමති නෑ මම ඊළඟට සාධාරණ කියලා තියෙනවා කරුණාකරලා වෙලාව දෙන්න එපා වෙලාව දෙන්න එපා මේක මා පට්ට බලපුරුවම් මේ කියන්නේ මේකේ තියෙනවා පෑදීලිව 14 වෙන පිටුවේ අවසාන ඡේදය තියෙනවා සාධාරණ සාධාරණ කියලා තියෙනවා තියෙන එකයි මම මේ කියන්නේ නිකන් ආවට ගියාට බොරු කියන්නේ නැහැ මේ සම්පූර්ණ වාර්තාව මම කියවන්නේ ඊළඟට විශේෂයෙන්ම උදාර කියන්න ඕන මේ මේ අවස්ථාවේදී මේ කල්ලි ගහන්න මෙතන මේ රඳවියන්ට මෙතන ඉඩ දීම අවස්ථාව දීම උතන මෙතන බලන්න සභාපතිතුමනි බලන්න මේ මිනිස්සේ පළවෙනි එක තමයි වතුර එක්ක කැම දීම කැම නැති එක. දෙවෙනි කාරණේ කොවිඩ් එකෙන් මැරෙන්න මේගොල්ලෝ කැමති නැහැ. දෙවෙනි එක තුන්වෙනි එක තමයි මේගොල්ලන්ට ඇප දීලා මේගොල්ලන්ගේ ගෙදර යවලා නැහැ. ඊළඟ කාරණේ තමයි මේගොල්ලන්ට උණ ගැනිලා මේගොල්ලෝ අසනීප වුණා මේගොල්ලෝ අවිශ්වාස කරනවා කොවිඩ් කියලා. මෙයාට පෙනඩෝල් දෙනවා. එතන මෙන්න ප්‍රශ්නේ ඊළඟට. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි පැහැදිලිව මේගොල්ලන්ට මේ ඇතුලේ අවස්ථාවක් ලැබෙනවා මේ අයගේ ඉබ්බෝ ටික කඩන්න කොහොමද මේගොල්ලන්ට ඉබ්බ කඩන්න අවස්ථාව ලැබෙන්නේ ඒක විශාල ප්‍රශ්නයක් බන්ධනාගාරය ඇතුලේ ඉබ්බෝ කඩලා එළියට එන්න අවස්ථාව ලැබීම එහෙනම් ඉබ්බෝ කඩලා එළියට ඇවිල්ලා මේගොල්ලෝ එකතුනාට පස්සේ මේ කාරණේ සිද්ධ වෙද්දී බන්ධනාගාරයේ 30 වෙනිදා උදේ එනවා ගේට්ටුව ළඟට වතුර ගිලලා කෑ ගහනවා තිබහයි අපිට වතුර ටිකක් දීපල්ලා කියලා ඔන්න එතකොට වෙඩි තියෙනවා මේකේ තියෙන එකට වෙඩි තිබ්බා කියන කතාව මේකේ තියෙනවා. එහෙනම් පෑදීලිව මතක තියාගන්න. මතක තියාගන්න පෑදීලිව මේ වෙඩි තියලා මැරිච්ච අය වතුර ඉල්ලලා කණ්ඩ ඉල්ලලා තමුන්ගේ අසනීපට බේස් ටික ඉල්ලලා එහෙනම් බේත් ඉල්ලලා කණ්ඩ ඉල්ලලා මේවට වෙඩි තිබ්බනම් මේක කොච්චර වැරදිද කියලා හිතන්න මේ රටේ කොච්චර ලොකු වැරද්දක්ද මේ කරලා තියෙන්නේ. එහෙනම් මේ 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 කරුණු කාරණා ටික අරගත්තාම අපිට පැහැදිලිව තියෙන මේකේ පැහැදිලිව තියෙන එක කාරණාවක් තියෙනවා. පැහැදිලිව තියෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය තමයි අපේ මේ රටේ ජීවත් වෙන හැම මිනිස්සුම අර කිව්වා හිරකාරයොත් මිනිස්සයෝ කියලා කතන්දරයක් කියලා තිබුණා. හැබැයි හිරකාරයෝ මිනිස්සයෝ කියලා කියද්දී ඒ කතාව කතා කරද්දී අපි දැනගන්න ඕනයි හිරගේ අස්සේ ඉන්නෙත් අපේ මිනිස්සයෝ ටික. එහෙනම් මේ මිනිස්සයෝ ටික ගැන කතා කරන්න නම් විශේෂයෙන්ම මතක් කරන්න අපි මේ මිනිස්සුන් ආරක්ෂා කිරීම ආණ්ඩුව අපි සියලු දෙනාගෙන් වකීම. ආණ්ඩුව විතරක් අපි සියලු දෙනා වකීම. ඊළඟ කාරණාව ඔබට සිහිපත් කරන්නම්. අංක 13 පිටුවේ මෙන්න තියෙනවා මෙන්න මේ කතාවත් ඔබතුමාලා අහගන්න ඕන. නැවත 30 වෙනි දින සවස් භාගයේදී රැඳවියන් අකුලන ගේට්ටුව අසල පැමිණ අර මං කියපු විදිහට වතුර ඉල්ලලා කෑ ගන්න අවස්ථාවේ නිලධාරී විසින් කලාකාරී පිරිස පාලනය කිරීම
සඳහා
වෙඩි තබා ඇත මේක සටහන මේක print කරලා තියෙනවා මුද්‍රණය කරලා තියෙන මේ වාර්තාව ගැන අපි සතුටු වෙනවා මේ වාර්තාව ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා අපි මොකද මේ වාර්තාවෙන් පැහැදිලි සත්‍ය එළි වෙලා තියෙනවා සත්‍යයට තමුන්නාසිර සත්‍ය නැති කරන්න හම්බෙන්නේ ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා තමුන්නාසිර දැනගන්න එක තැනක් නෙවෙයි මේ සියලු දේවල් වලින් තමුන්නාසලා ෆේල් තමුන්නාසලා අසමත් මේ සියලු දේවල් වලින් අපි මේ අසමත් කියන්නේ පෞද්ගලිකව තමුන්නාසල මඩ ගහන්න නෙවෙයි තමුන්නාසලගේ වෙන ප්‍රශ්න වලට මඩ ගහන්න නෙවෙයි අපි කියන්නේ පැහැදිලිව මේ වාර්තාවේ සඳහන් වෙන කරුණු කාරණා සියල්ලම අරගෙන බලපුවම විශේෂයෙන්ම මේ සියල්ලම අරගෙන බලපුවම ෆේල් ඒ නිසා අධිකරණ අමාත්‍යතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද ඔබතුමාගේම වැසිරිසේ කතා කරන වෙලාවේදී මේ වාර්තාව අපිට ලබා දීම සම්බන්ධ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ එක එක නඩු කතා කරන වයදා විතරක් නෙවෙයි ඔබතුමාට දැන් වගකීමක් තියෙනවා. අධික සාද නඩු විතරක් නෙවෙයි වගකීමක් තියෙනවා. අද මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න නීති ආරක්ෂා කරන්න අධිකරණය ස්වාධීනව අවශ්‍ය කරන කටයුතු කරන නිසා අපි ඔබතුමාගෙන් ඉතාමත්ම කාරණිකව ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වෙන ජනතාවගේ වැඩ කටයුතු හරිය විදිහට කරන්න කියලා. බොහොම ස්තුතියි.